ගරු ඇන්ටන් ජයකොඩ් නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ගත්තොත් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කාලයක් සමග ක්‍රමක්‍රමෙන් මේක තීව්‍ර වෙන සාධකයක්. විශේෂයෙන්ම හෙක්ටර් රප්පුහාමි මන්ත්‍රීතුමා මේ පිළිබඳව ගෙනාපු යෝජනාව කාලෝචිතයි. ඒ වගේම හෙක්ටර් රප්පුහාමි මන්ත්‍රීතුමා ඔහු මංහිතන්නේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් නියෝජනය කරපා මේ මංහිතන්නේ තුන්වෙනි අවස්ථාව. මේක කොච්චර තීව්‍ර වෙනවද කියනවා නම් එතුමාට මේක ඉදිරිපත් කරන්නේ බොහොමත්ම ස්තුතියි ඔහුගේ තුන්වෙනි වාරෙදී. ඉතින් මං හිතනවා ඒක තමයි මේක සිද්ධිය. කාලයක් සමග මේක දේශගුණික විපර්යාස වලින් එන ප්‍රතික්‍රියාව, එන ඩැමේජ් එක ක්‍රමක්‍රමෙන් දීර්ඝ වෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් ඇත්තටම ගත්තොත් එම අපිට මේක අපිට විශාල විශාල ව්‍යසනයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. මේක ආණ්ඩු පක්ෂයේ වේවා විපක්ෂයේ වේවා, මේක පොදුවේ සියලුම මිනිස්සුන්ට, ඒ වගේම සියලුම සතා සිවිපාවන්ට, සියලුම ජෛව විවිධත්වයට, සියලුම අපේ පාරිසරික පද්ධති වලට මේක මහා දැවැන්ත විනාශයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. ගරු සභාපතිතුමියනි, මේකේ මූලිකම සාධකයේ හැටියට අපිට අඳුනගන්න වෙන්නේ මේ දේශගුණික විපර්යාස අපිට මොන හේතුවක් මතද මේක මේ තැනට පත් වෙලා තියෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම මේකේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම. මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ අපි දන්නවා හරිතාගාර වායුන් නිසා. ඒක විශේෂම හරිතාගාර වායුන් දෙකක් හඳුනා ගන්නවා. ප්‍රධාන වශයෙන්ම පළවෙනි එක තමයි කාබන් ඩයොක්සයිඩ්. ඊළඟ එක තමයි මීතේන්. ඊට අමතරව ඔය කාබන් සහ හැලජන් කාණ්ඩයේ කුල එකතු වෙලා හදන වායුන් වලින් තවත් අමතරව මේකට දායක වෙනවා. නමුත් අපිට සලකන්න වෙන්නේ විශාල වශයෙන්ම මේකට දායක වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන්. ඒතර මෙන්න මේක කොත්පමණද කියනවා නම් අපි දන්නවා විශේෂයෙන්ම කාර්මික විප්ලවයත් එක්ක, එහෙම නැත්නම් පහුගිය දශක කීපය තුළ කාබන් ඩයොක්සයිඩ් parts per million 280 ඉඳලා 420 දක්වා වැඩි වෙනවා. මේක ප්‍රධානතම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මීතේන් ප්‍රමාණය ගත්තොත් එහෙම, මේ මෑත සියවස ගත්තොත් එහෙම මීතේන් ප්‍රමාණය parts per billion වලින් ගත්තොත් එහෙම 1650 ඉඳලා 2000 අතර වගේ ආසන්නයට වැඩි වෙලා තියෙනවා. මෙන්න මේක තමයි සාධකය. මෙන්න මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට අපි දන්නවා ගෝලීය උෂ්ණත්වයේ හේතුවෙන් දේශගුණික විපර්යාස සිදුවෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය අපි බිම දකින්න පුළුවන්. බිමට මේක ඇප්ලයි වෙන්නේ ගෝලීය උෂ්ණත්වය, ඒ වගේම ගෝලීය උෂ්ණත්වය, ඊළඟට දේශගුණික විපර්යාස, ඊළඟට ආපදාවන් ඩිසාස්ටර්, ඊට පස්සේ දුප්පත්කම. මෙන්න මේ සයිකල් එක තමයි අපේ බිම කරකෙන්නේ. මේක සමීකරණයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ අවස්ථාව වෙන විට. ඉතින් මෙන්න මේක නිසා අපි මේ ගෝලීය උෂ්ණත්වය සීග්‍ර ලෙස වැඩි වෙලා වැඩි වෙමින් පවතිනවා. කාර්මික විප්ලවයෙන් පස්සේ දළ වශයෙන් සෙන්ඩිකේට් අංශක 3කින් පමණ වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම මේ මෑත ඉතිහාසයේ ගත්තොත් එම සෙන්ඩිකේට් අංශක 1.5කින් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ අපේ මේ ජල චක්‍රයට. අපි ජල චක්‍රය මේක විවිධ ස්ථානවලට මෙන්න මේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම පහර දෙනවා. මෙන්න මේ පහර දීම නිසා අපි දන්නවා අපේ තියෙන දැවැන්ත පරිසරික පද්ධති අතර අන්තර් සම්බන්ධය බිඳ වැටලා තියෙනවා, කැඩිලා තියෙනවා. අන්නේ ගැටලුවට තමයි අපි රටක් හැටියට මේ වෙනකොට මුහුණ දෙමින් පවතින්නේ. ඉතින් මේක ප්‍රධානතම එකක් හැටියට අපිට දකින්න පුළුවන් එනර්ජි, එහෙම නැත්නම් බලශක්ති ක්ෂේත්‍රය. බලශක්ති ක්ෂේත්‍රයේ අපේ විදුලි උත්පාදන ධාරිතාවෙන් අපි 40% අපි සලකලා තියෙනවා හයිඩ්‍රෝ පවර් වලින් මේ බලශක්ති උත්පාදනය ලබා ගන්න. නමුත් මෙන්න මේ ගෝලීය උෂ්ණත්වය නිසා අපි දන්නවා වාෂ්පීකරණය දෙගුණ වෙලා තියෙනවා. මිලිමීටර 3කට තිබිච්ච දවසකට මිලිමීටර 3ක් වාෂ්ප වෙන එක දැන් 6 බවට පරිවර්තනය වෙලා තියෙනවා. මෙන්න මේ ගැටලුව නිසා දැන් අපේ හයිඩ්‍රෝ පවර්, එහෙම නැත්නම් ජල විදුලි උත්පාදනය දැඩි ලෙස බලපෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ සිදුවෙන අඩුව පුරවා ගන්න හයිඩ්‍රෝ කාබන් වලින්. ඔබට උදාහරණයක් හැටියට ගරු සභාපතිතුමනි මතු කෙරුවොත් එහෙම වික්ටෝරියාව තමයි හයිඩ්‍රෝ පවර් වලින් ලොකුවට අපේ තියෙන ජලාශය. මේක මෙගාවොට් 210ක කැපැසිටි එකක් තියෙනවා. ඒක උපරිමය දුවන්න පුළුවන් විශාල ජල වර්ෂාපතනය සිද්ධ වෙන අවස්ථාවකදී. හැබැයි ඉතා කෙටි කාලයක් තුළ මේක වියලේ යනවා. මේ නිසා අපිට මේක බහිනවා මෙගාවොට් 40කට වගේ ආසන්න ප්‍රමාණයකට. මෙන්න මේ හේතුව නිසා ඉතුරු ටික අපිට සිද්ධ වෙනවා හයිඩ්‍රෝ කාබන් වලට යන්න. මේ හේතුවෙන් අපි දන්නවා කෝල් වලින්, ගල්ලංගුරු වලින් එක කිලෝවට් අව එකක් නිපදවනකොට කාබන් ඩයොක්සයිඩ් නිකුත් වෙනවා ග්‍රෑම් 820ක්. ඔයිල් වලින් 740ක් ගෑස් වලින් 420ක් ඒ වගේම රිනියුබල් සුනේත්‍ර බල ශක්තිය වලින් අපිට පිට වෙන්නේ 50ට අඩු ප්‍රමාණයක්. ඉතින් ඊළඟට ගත්තොත් කෘෂිකර්මාන්තයේදී මේක දැවැන්ත ලෙස කඩාවැටීමකට පත් වෙලා තියෙනවා. අපේ දේශීය තිබිච්ච බීජ වර්ග සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. අපි හයිබ්‍රිඩ් වලට ගිහිල්ලා තියෙනවා. හයිබ්‍රිඩ් බීජ වලට ගිහිල්ලා තියෙනවා. මේක ඉතාමත් පරිසර දේශගුණයත් සමඟ ඉතාමත් සංවේදී. මේ හේතුවෙන් පළදාව අඩු වෙලා තියෙනවා. මේ පළදාව අඩු වීම නිසා අපේ ගොවීන් මොකද කරන්නේ? මේකේ බිම් ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරනවා. මේ හේතු
විශාල තව විනාඩියක් කාලයක් තිබෙන්නේ.
විශාල වනහායනයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයන් යටතේ විතා මේක අලිමිනිස් ගැටුම 144ක භූමි ප්‍රමාණයක් මිනිස්සුයි ගොවිතැනයි ඒ වගේම සතුන්ුයි මනසතුන්ුයි පරිහරණය කරන තැනකටපත් වෙලා තියෙනවා. මෙන්න මේවැනි ආකාරයේ දීවර ශේත්‍රයේ සංචාරක ශේත්‍රයේ විශාල වශයෙන් මේ ගැටලු ප්‍රමාණයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි පරිස සම්මුතියට අනුව ඉදිරියේදී අපි ගද්දවට ක්‍රියාමාර්ග ලෙස වනාන්තර 132% ප්‍රතිශතයක් දක්වා අපි වැඩි කරගන්න ඕනේ. ඒ වගේම තමයි සුනිත බල ශක්තිය 70%ක් දක්වා වර්ධනය කරගැනීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපි හරිත ආර්ථිකයක් කරා පියමන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ක්ලීන ප්‍රොඩක්ෂන්. හැම ප්‍රොඩක්ෂන් එකකම ක්ලීන ප්‍රොඩක්ෂන් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම 2050 වන විට net carbon zero කියන සංකල්පයට අපේ එනවා. අපි 2050 2040ට ගේන්න
තරම් අපි උත්සාහ
කරනවා. මට තව විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමියනි. අපි ඒ වගේම 2026 සිට 2035 වෙනකොට carbon dioxide විමෝචනය මිලියන 116කින් අඩු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ සඳහා ගත්තු ක්‍රියාමාර්ග මොනවද? අපි මේ සඳහා ගත්ත ක්‍රියාමාර්ග 2025 දී ලක්ෂිත 30ක් හැටියට නම් කෙරුවා. බන්දුල පෙතියා මේ ලෝකෙම ඉන්න එකම මාළු වර්ග 150ක් වෙනින් ලක්ෂිතයක් අපේ භූමියක් නම් කෙරුවා. ජලදරයන් සහ ජල උල්පත් වෙනුවෙන් අපි සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තිනවා. කඳුමුඳුන් වල වනාන්තර අපි සංරක්ෂණය කරන්න ආරම්භ කරලා තිනවා. ඒ වගේම පරිසර සුපෝෂණය වනසතුන් සහ වනසතුන් ආක්‍රමණ ශීලී ශාක ඉවත් කරලා ඒ ක්‍රියාවලිය අපි නිකුත් කරමින් තිනවා. එතකොට අපි මන්ත්‍රීතුමා මතු කරපු ආකාරයට අපි
දේශගුණ
සමෘද්ධි සැලැස්ම අපි ඇත්තටම මේ වෙනකොට සකසමින් පවතිනවා. මේක නීතිපති දෙපාර්තමේන්තුවත් කැබිනට් එකත් අනුමත කරපු ගාම්ම අපි මේකට අපි බලාපොරොත්තු වෙනවා මෙහි කාර්යාලයක් හදන්න. ඒ වගේම තමයි මේක තුල අපිට විශාල වශයෙන් දැනට උනත් අපිට මේක තුල තව වැඩිපුර මේකට ග්‍රාන්ට්ස් ප්‍රමාණයක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකට අපි දැනට උනත් මේකෙදී අපි 2025 දී මිලියන 475.5ක මුදල් ප්‍රමාණයක් අපි ලබා ගන්න තියෙනවා ග්‍රාන්ට්ස් හැටියට. ඒ වගේම 2027 දී එක 376යි. අපි 2026 දී මේ ප්‍රමාණය මීටත් වඩා අපි වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මට තව විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමියනි, කාබන් වෙළඳාම සම්බන්ධයෙන් මේ කාබන් වෙළඳාම ගැන ඇත්තටම තාම ලෝකෙත් කතා කරනවා. 2030 වෙනකොට මේකේ කාබන් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 100ක් විතර වගේ කියලා විශ්වාස කරනවා. එතකොට මේක සාකච්ඡා මට්ටමින් පවතිනවා. අපි අපේ මේක හරි දේශපාලනික ක්‍රියාවලියක්. අපි දන්නවා සම්පත් තියෙන බහුල රටවල් අප්‍රිකානු රටවල් දියමන්ති මැණික් ලැටිනම් වගේ තියෙන රටවල් අන්ත දුප්පත්. අන්නේ දේශපාලනිකව අපේ ස්ට්‍රැටජි හරියට අපි පාවිච්චි නොකෙරුවොත් මේ කාබන් වලින් අපිට ට්‍රේඩින් වලින් අපිට අපි බලාපොරොත්තු වෙන ටාගට් එකකට යන්න බෑ. ඒක නිසා අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා හොඳ අපේ රටට වාසිදායක හොඳ ප්‍රතිපත්තියක් කාබන් ට්‍රේඩින් වලදී ලබාගෙන විශාල වාසියක් ලබා ගන්න. අවසාන වශයෙන් අපේ හෙක්ටර් අපුවාමි මන්ත්‍රීතුමා කරපු යෝජනා බොහොමත්ම හොඳයි. නමුත් මෙන්න මේකේ ඒ යෝජනා අපි දැනට ඇත්තටම ක්‍රියාත්මක කරමින් සහ ක්‍රියාත්මක කරලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමා මේක මතු කරපු එක ගැන. ඒ වගේම මේක බැංකුවක් සම්බන්ධයෙන්
මුල්‍ය
බැංකුවක් අවසන් කරනවා මම. මුල්‍ය බැංකුවක් සම්බන්ධයෙන් ඔබතුමා මතු කරලා තියෙනවා. ඇත්තටම බැංකුවක් කියන්නේ ෆයිනෑන්ෂියල් ඉන්ටර්මීඩියේෂන් එකක් කරන ආයතනයක්. මේක මුදල් අතිරික්තයක් මුදල් අඩුපාඩු තියෙන තැන්වලට ප්‍රාග්ධනයක් ඇටියට ණය උපකරණ හරහා ලබා දීමක් බැංකුවක සිද්ධ වෙන්නේ. ඇත්තටම ගත්තොත් මේකෙදි පොලිය සහ මේක ලබාගෙන තමයි බැංකුවේ පැවැත්ම තියෙන්නේ. නමුත් අපිට මේ බැංකුවක් ක්‍රියාත්මක කරන්න මෙන්න මේ පාරිසරික සාධකයන් සමග අපිට ගොඩක් ලැබෙන්නේ ග්‍රාන්ට්ස් ඇටියට ලැබෙන මුදල්. මේක මම හිතනවා අපිට වෙනම මුළුල්ලේ ආයතනයක් පවත්වාගෙන යාම ප්‍රමාණවත්. ඒක බොහොම හොඳයි. නමුත් අපිට ඇත්තටම ගත්තොත් එහෙම මේ වෙනකොට
සිද්ධවෙන ක්‍රියාවලිය
ප්‍රචාරය හරහා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා අපිට බැංකුවකට එහා මූල්‍ය ආයතනය එහෙම නැත්නම් ප්‍රචාරය හරහා සිද්ධ වෙන ක්‍රියාවලිය හොඳ විධිමත් ආකාරයට පවත්වාගෙන ගියොත් යන්න පුළුවන්. සහ මේ රටට අවශ්‍ය කරන පරිසරය රැක ගැනීම එහෙම නැත්නම් අපිට ක්ලයිමේට් චේන්ජස් මිටිගේෂන් මේක අවම කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන මුදල් ආධාර අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි සභාපතිතුමනි.
ගරු ඇමතුමා එකඟද? කාලේ ඉතාමත් ඉක්මනින් ගෙවී ගිහිල්ලා අවසන් වෙලා තියෙනවා. තප්පර 30ක් ලබා දෙන්න.
විනාඩි භාගය වූ හරි. බොහොම ස්තුතියි ඔබතුමියට. මම විශේෂ ස්තුතියක් කරනවා ගරු අමාත්‍යතුමාට, ඒ වගේම අපේ කතා කරපු ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ට, වගේම විපක්ෂයේ අජිත් පිබේරා මන්ත්‍රීතුමත්, සානික්‍රම ගරු මන්ත්‍රීතුමත්, මේ සියලු දෙනාම එකතු වෙලා මේ මම ගෙනාපු යෝජනාව අනුමත කිරීම සම්බන්ධව විශේෂ ස්තුතියක් පිරිනමනවා. විශේෂයෙන්ම අපි බැංකුවක් සඳහන් කරේ බොහොමලාවට දේශගුණික විපර්යාස සම්බන්ධව විශේෂයෙන්ම ලෝකේ රටවල් ආධාර කරන්න බලාපොරොත්තු වෙන යම් කිසි වෙනත් මුල්‍ය ආයතනයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඒක යෝජනා කරේ. ඒ නිසා නැවත වතාවක් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මගේ අපි යෝජනාව ස්ථීර කරලා ඒකට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම සම්බන්ධව ජීස ස්තුතියක් කරන බොමු.
ඒ අනුව පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර් 22 වෙනි බදාදා පූර්ව භාග 9:30 දක්වා කල්තබනු ලැබේ.